සමහර විට මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්නට තීරණය කළ හේතු අරමුණු මේ වන විට ඉටු වෙමින් පවතිනවා ඇති. යම් යම් බලාපොරොත්තු තිබුණනම් මේ භාවනාවෙන් භාවනා වැඩසටහනකින් ඉටු කරගන්න ඒ සියලුම බලාපොරොත්තු කෙසේ වෙතත් යම් කිසි මට්ටමකට ඉටු වෙමින් පවතිනවා ඇති. බලාපොරොත්තු නොවුණු ප්‍රයෝජන ලැබෙමින් පවතිනවා ඇති. සමහර විට එකම එක බලාපොරොත්තුවක්වත් තවම ඉටුවීම කොහොම වෙතත් පේන තෙක් මානකවත් ඉටුවෙන බවක් දක්නට නම් නැතුව ඇති. බලාපොරොත්තු ඉටු වෙමින් නම් තිබෙන්නේ හිතේ සතුටක්, ප්‍රසාදයක්, සන්තෝෂයක්, ප්‍රබෝධයක් ඇති. බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලත් ලැබෙමින් නම් පවතින්නේ ඊටත් වඩා සතුටක් ඇති හෙවාගිය එකම එක බලාපොරොත්තුවක්වත් තවම ඉටු වෙන්නට පටන්ගෙන නැතිනම් දුම්නසක් අපේක්ෂා භංගත්වයක් බලාපොරොත්තු කඩවීමක් නොසතුටක් ඇති. මේ වැඩසටහනට භාවනා අභ්‍යාසයට සම්බන්ධ වෙන්නේ ඇයි කියන කාරණය ඒ පැමිණීමේදී කතා බහ කළා. පෞද්ගලිකවම මොනවද බලාපොරොත්තු වෙන්නේ? එතනදී බොහෝම අර්ථවත්, ප්‍රයෝජනවත් ඉලක්ක බලාපොරොත්තු සහ පරමාර්ථ ගැන දැනුවත් වුණා. සමහර විට භාවනාවෙන් බලාපොරොත්තු විය නොහැකි දේ බලාපොරොත්තු වුණා. ඉතින්ද නිවැරදි කරා ඒ දේවල් භාවනාවෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අත්හරින්න. බලාපොරොත්තු නොවිය හැකි දේ බලාපොරොත්තු වීම අත්හරින්න. ඒ දුකට හේතුවක්. වීරිය කරනවා ඇත්ත, උත්සාහ කරනවා ඇත්ත. නමුත් කොපමණ උත්සාහ කළත්, කොපමණ පෝර දැම්මත්, වතුර දැම්මත්, සාත්තු කළත් ඇන්තූරියම් ගහකින් රෝස මලක් ගන්න බෑ. එහෙන් බලාපොරොත්තු වෙනවා නම් දුකකට හේතු වෙනවා. භාවනාවෙන් බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? ඒ ගැන මුලින්ම දැනුවත් වෙන්නට ඕනේ. ඒ දැනුවත් වීම කළා. එම නිසා සාමකාමීව මේ අභ්‍යාසවල යෙදෙන්න හැකියාව තියෙනවා. අද කවදාකටවත් වඩා භවනාව ජනප්‍රියයි. බෞද්ධ අබෞද්ධ මුළු ලෝකෙම විවිධ හේතු නිසා. කොපමණ ජනප්‍රිය වුණත් එය අමාරුයි, දුෂ්කරයි. එන්න එන්න භාවනාව අමාරු වෙනවා. කරන්න කරන්න නොවේ. නමුත් මේ කාලය ගෙවෙන්න ගෙවෙන්න භාවනාව දුෂ්කරයි. අතීතයට යන්න යන්න භාවනාව පහසුයි. දැන් මේ නූතන ලෝකේ භාවනාව අපහසුයි අතීතයට වඩා, ඒ ඉපැරණි ලෝකයට වඩා. තවත් ඉස්සරහට යන්න යන්න ලෝකෙ මේ විදිහට වෙනස් වුණොත් භාවනාව හොඳටම අමාරු වෙයි, කරන්න බැරි තරමට වෙයි. ඒට මූලිකම හේතුව තමයි ලෝකය හරි පහසුයි දැන්. හැම දෙයක්ම ඉතාම පහසුයි. ජීවත් වීම හිතනවට වඩා පහසුයි. අතීතේ හැම දෙයකටම ලොකු මහන්සියක් වෙන්න වුණා. වතුර ටිකක් බොන්න වුණා. මූණකට හොදගන්න ඒ වතුර තියෙන තැනකට යන්න ඕනේ, ලිදකින් ඇද ගන්න ඕනේ, උයන්න පිහන්න, කැලේට ගිහිල්ලා දර එකතු කරන්න ඕනේ, ඒවා බලන්න ඕනේ, වේල ගන්න ඕනේ, පත්තු කරන්න ඕනේ ලිප. දැන් අද සම්පූර්ණයෙන් ඒ தත්ත්වය වෙනස්නේ. නැනියම් බිත්තියට එක ඇඟිල්ලක්, ඇඟිල්ලක් බිත්තිය නිකන් තැබුවාම වතුර එනවා. උණු වතුර ඕනනම් එක තැනකට ඇඟිල්ල තිබ්බාම උණු වතුර, අනිත් තැනට ඇඟිල්ල තිබ්බාම ඇල් වතුර, හීතල වතුර, ලිප පත්තු වෙනවා. සීතල නම් රත් වෙනවා, ප්‍රශ්නේ නම් හීතල වෙනවා. දැන් මේ ජීවත් වීම ඉතාම පහසුයි. සාපේක්ෂ වශයෙන් දියුණුවත් සමග එම නිසා භාවනාව අපහසුයි. සියල්ල තාක්ෂණයේ විසින් පහසු කරන කල භාවනාව පමණක් අපහසු වෙන්නේ ඇයි? අපහසු වෙන්නේ කිසිම තාක්ෂණයක් නැති නිසා භාවනාවට. බාහිර තාක්ෂණයක් නැහැ, උපකරණයක් නැහැ. අතීතේ සියල්ල දෑතින් දෙපයින් කරගන්න වුණා. අද ඒ සියල්ලම උපකරණ විසින්, තාක්ෂණයේ විසින් කර දෙනු ලබනවා. බොත්තමක් ඔබන්න පමණයි තියෙන්නේ. ඊටත් එහා ගිහිලා නිකන් ඒ දෙස බැලුවත් ඇති. බැලුවහම ඒ සියල්ල සිදුවෙන යුගයකට අපි එළඹෙමින් සිටින්නේ. තවත් එහාට ගියාම හිතුවත් ඇති. භෞතික වශයෙන් සියල්ල අපට උපකරණ විසින් කර දෙනු ලබන විට මනස ඉන්නේ එදා හිටිය තැනමයි. දැන් මනසට උපකරණයක් නැහෙනි. දැන් මනස තාම ඉන්නේ ගල් යුගයේ. ඒ ගල් යුගයේදී සියල්ල එක වගේ ලේසි අමාරුයි. කායික දේවල්, මානසික දේවල් එක වගේ ලේසි, එක වගේ අමාරුයි. නමුත් අද භෞතික දේ පහසුයි. ඒ පහසු නිසාම, ඒ භෞතික පහසුව මත යැපෙන නිසාම, සියල්ල උපකරණ මත රඳාපවතින නිසා මානසික අභ්‍යාස හරීම අමාරුයි. සාපේක්ෂ වශයෙන් අමාරුයි. එදා වගේම තමයි. නමුත් අද මේ මනින්න සාපේක්ෂ වශයෙන් බලනකොට අමාරුයි. ලෝකේ තියෙන අපහසුම කාර්යයන්ගෙන් අපහසුම කාර්යය තමා මනසත් සමග වැඩ කිරීම, සිතක් එක්ක කටයුතු කිරීම. අන් සියල්ලම ඒට සාපේක්ෂව බොහෝම පහසුයි. ඔය දුරකථනයක් පරිගණකයක් එක්ක කටයුතු කිරීම කොපමණ පහසුද? කියන දේ කරනවා. කියු සැනින් කරනවා. එපමණම ලේසි නෑ. ඔය ගෙදර ඇති කරන පූසන් බල්ලන් කුරුල්ලන් සමග කටයුතු කිරීම ටිකක් අමාරුයි. හැබැයි ලොකු අපහසුවක් නෑ. ඊටත් වැඩිය අමාරුයි මිනිස්සු එක්ක වැඩ කරන එක. ඒ සතෙක් පූසෙක් බල්ලෙක් ඇති කරන එක හදන එක හරි ලේසි. හැබැයි මිනිස්සෙක් එක්ක වැඩ කරන එක හරි අමාරුයි. මේ හිත දුරකථන වලට හිතක් නැහැ. සතෙකුට හිතක් තියෙනවා. හැබැයි හිත සරලයි. ඒත් මිනිස්සුන්ගේ හිත සංකීර්ණයි. මොනවට දෙන්නේ කියලා හිතාගන්න බෑ. හොඳට ඉන්න කෙනෙක් ඊළඟ දවසේ නරක වෙන්න පුළුවන්. පණ දෙන්න ඉන්න කෙනෙක් ඊළඟ දවසේ සතුරු වෙන්න පුළුවන්. ආදරය කරන කෙනෙක් වෛර කරන්න පුළුවන්. ඉතින් මේ කොයි මොහොතේ වෙනස් වෙයිද, කවද වෙනස් වෙයිද, මොන හේතුවට වෙනස් වෙයිද, කොතනක වෙනස් වෙයිද? ශාස්ත්‍රයට කියන්න බෑනේ, අනාවැකි කියන්න බෑ. ඒ වෙනස් වෙනවා. ආදරය වෛරයක් බවට පෙරලෙන්නේ කොතනකදද, කවදද, මොන හේතුවකටද, කොයි විදිහටද කියන්න බෑ. එහෙම දන්නවනම් ලොකු කරදර වලින් බේරෙන්න පුළුවන්. හැබැයි දන්නේ නෑ. හැබැයි කොයි වෙලාවෙ හරි වෙන්න පුළුවන්. හිතවත්කම් අහිතවත්කම් බවට, මිතුරුකම් සතුරුකම් බවට, ගෞරවය අගෞරවයක් බවට, විශ්වාසය අවිශ්වාසයක් බවට. මේ තමා මිනිස් සිතේ ස්වභාවය. දැන් සත්තුන්ගේ හිතුත් මේ වගේ. නමුත් ඔහොම ලොකු පරාසයක වෙනස් වීමක් නැහැ. ශනික වෙනස් වීමකුත් නැහැ. බොහොම හිමීට සතෙක් වෙනස් වෙන්නේ. සතෙක් ආදරේ නම් ආදරේ, හිතවත් නම් හිතවත්, කීකරු නම් කීකරුයි, අකීකරු නම් අකීකරුයි. නමුත් එක තත්පරයකින් උඩු යටිකුරු වෙන ස්වභාවයක් තමා මිනිස් හිතට තියෙන්නේ. එම නිසා මිනිසුන් සමග වැඩ කිරීම පහසු නෑ. ඒ අපහසුතාවය හැමදෙනාම අත්දකිනවා. මොන නම් වලින් මිනිසුන් අපේ ජීවිතවලට ආවත්, මොන විදිහේ හිතවත්කම් ඥාති සම්බන්ධකම් වලින් අප අනුන්ගේ ජීවිතවලට සම්බන්ධ වුණත්, දරුවන් විදිහට, දෙමව්පියන් විදිහට, සහෝදර සහෝදරියන්, ඥාති, අඹුසැමියන්, අසල්වාසීන්, ස්වාමී සේවකයන්, ගුරු වරුන්, ශිෂ්‍යයන්, මොන විදිහට වුණත් ලේසි නෑ. ලේසි නැති වෙන්න හේතුව වෙන කිසිවක් නෙමෙයි, මිනිස් හිත නිසා. මිනිස් හිතේ තියෙන සංකීර්ණත්වය තේරුම් ගන්න බෑ. කියන දේ නෙමෙයි කරන්නේ, කරන දේ නෙමෙයි හිතන්නේ, හිතන දේ නෙමෙයි කියන්නේ. දැන දැනම බොරු කියන අවස්ථා තියෙනවා. හැබැයි දැන දැන බොරු කියනවට වැඩිය නොදැන සිදුවන ව්‍යාජත්වයක් තියෙනවා. දැන දැන රැවටීමක්, දැන දැන මුලා කිරීමක් වෙනවා. එය පැහැදිලිව පේන්න තියෙන දෙයක්. හැබැයි ඒට වඩා යටිපෙලින් යටින් ව්‍යාජ වූ හැසිරීමක තමා මිනිස් සිත ක්‍රියාත්මක වෙන්නේ. මිනිස් සිත සාමාන්‍යයෙන් අව්‍යාජ නැහැ, අවංක නැහැ. බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට යොමු කළා. මේ සතුන් හීලෑ කිරීම ලේසි. නමුත් ඔබ වහන්සේ අපි සතුන් හීලෑ කරනවටත් වඩා හොඳට ඔබ වහන්සේගේ ශ්‍රාවකීන් කීකරු කරගෙන තියෙනවා. කොහොමද ඒ කරලා තියෙන්නේ? ලේසි නේ. සත්තුනම් අවංකයි. ඇතේ තින්දි බුදුරජාන් වහන්සේ ඒ ප්‍රතිපදාව විස්තර කළා. ප්‍රතිපදාව ඒ තමයි ඇත්ත. මේ ඇත්ත අප පිළිබඳ ඇත්ත. මේ එක්කෙනෙක් ගැන විතරක් නෙමෙයි, මෙතන ඉන්න අප හැමදෙනා පිළිබඳවම ඇත්ත. අව්‍යාජ නැහැ, අවංක නැහැ, ඍජු නැහැ. හිතන දේ කියන්නේ, කියන දේ කරන්නෙත් නැහැ, කරන දේ ගැන හිතන්නෙත් නැහැ. හිතර අප තුලම ව්‍යාජ වංක බවක් තියෙනවා අප අපටම. ඒ වගේම ඉතින් අනිත් අයටත්. ତେରୁ බොහෝ දෙනෙක් ඒ වගේ. එහෙම නැති අය ඇති. නමුත් සමස්තයක් විදිහට සාමාන්‍යයෙන් ගත්තාම මිනිස් සිතේ ඒ වගේ සංකීර්ණ, කියන්නේ එහෙම නැත්තම් කිසි සංකීර්ණත්වයක් නැහැ. විනිවිද පේන හිතක් නම් තියෙන්නේ, හිතන දේ කියනවා නම්, කියන දේ නම් කරන්නේ, කරන දේ නම් හිතන්නේ, එතන කිසි සංකීර්ණත්වයක් නැහැනේ. හරි ලස්සනයි. පැලයක් වගේ රෝස පැලෙන් රෝස මල් දෙනවා. වෙන කිසි මලක් දෙන්නේ නැහැ. දෙනවා නම් දෙන්නේ රෝස මල්. අඹ ගහ දෙන්නේ අඹ ගෙඩි. හරි ඍජුයි, අවංකයි, අව්‍යාජයි. දැන් ඒ බඳු පැවැත්මක් තිබෙනවා නම් අපට ඒ හරි සරලයි, හරිම සරලයි. හත් විවිධ හේතු නිසා කාලාන්තරයක් තිස්සේ මේ ව්‍යාජත්වයක් සමග ජීවත් වීම නිසා අද හිත සංකීර්ණ වෙලා. ඇත්ත කිව්වොත් පාඩුයි, අවංක වුණොත් කරදරයි, අනිත් අය කරේ නගින්නෙනවා. දැන් විවිධ හේතු දක්වමින් ඒ සරලත්වය අහිමි කරගෙන තිබෙනවා. ඒ විනිවිද පෙනෙන ගතිය නෑ. දැන් වැහිලා තියෙන්නේ. අවංක කියන්නේ විනිවිද පේනවා කියලයි. කෙලින් වංගු නෑ කියන එක අවංක කියන්නේ. වංගු නෑ. ඒතර වංගුවක් නැත්තම් කෙලින් පේනවනේ පාර. මෙතන වංගුවක් තිබ්බොත් වංක නම් පේන්නේ නෑ. ඉතින් වැහිලා තියෙන්නේ හාට. ඉතින් විපාක තමයි අපිට අපියම පේන්නේ නෑ. අනුන්ව පේන්නෙත් නෑ. අපිට අපියම පේන්නෙත් නෑ. නිසා අමාරුම දේ තමයි තමන්ගේ හිතත් එක්ක වැඩ කරන එක. අනුන් එක්ක වැඩ කරන එකත් අමාරුයි. හැබැයි ඊටත් වඩා අමාරුයි තමන් එක්ක වැඩ කරන එක. තමන් එක්ක ජීවත් වීම තමයි අපහසුම දේ. ෆෝන් එකක් එක්ක, ටැබ්ලට් එකක් එක්ක, කම්පියුටරයක් එක්ක ඉන්න එක හරි ලේසි. හරි විනෝදයි. මල් පැලයක් ගහක් එක්ක ඉන්න එකත් හොඳයි. පූසෙක් බල්ලෙක් එක්ක එතනක් තියෙනවා විනෝදයක්. තව මිත්‍රයන් යහළුවන් ඥාතීන් එක්ක කිසියම් දුරකට ඉන්න පුළුවන්. දිගටම බැරි වුණත් එතනත් විනෝදයක් තියෙනවා. හැබැයි තමන් එක්ක ඉන්න ගිය ගමන්ම මහ දුකක්. හරි කටුකයි ඒ අත්දැකීම, තනිවීම. කොහොම හරි බලන්න එයින් බේරෙන්න, තනිවීමෙන් බේරෙන්න, හුදකලාවෙන් පලා යන්න. දන්න උපරීම ශිල්ප උපක්‍රම පාවිච්චි කරනවා තමන්ගෙන් පැනලා යන්න. පත්තර, පොතපත, රූපවාහිනී, චිත්‍රපටි, සංගීතයේ අහලුවන්, ක්‍රීඩා, වාහන, ගමන් බිමන්, මේ හැම දෙයක්ම ඒවයි තියෙන ප්‍රායෝගික ප්‍රයෝජනයට වඩා තනිකමින් බේරෙන්න, හුදකලාවෙන් පලා යන්න. ඒවට මුවා වෙනවා, අනුන්ට මුවා වෙනවා. අනුන්ට මුවා වෙන්නේ තමන්ගෙන් බේරෙන්න. තමන්ව පේනවා. ඉතින් තමන්ව දකින්න කැමති නෑ. ඒ නිසා තව කෙනෙකුට මුවා වෙනවා. තව දෙයකට මුවා වෙනවා. තව කෙනෙකුට තව දෙයකට මුවා වුණාම තනිකම නැති වෙනවා. ටික වෙලාවකට පාළුව නැහැ. වෙයි කාට මුවා වුණත් තමන් ව පේන්න පටන් ගන්නවා. තමන්ගෙන් හැංගෙන්න බෑනේ. ඒ ටික වෙලාවකින් ආයෙ තමන්ව පේනවා. ආයෙත් පැනලා දුවනවා. තවත් කෙනෙකුට මුවා වෙනවා. තවත් දෙයක හැංගෙනවා ගිහිල්ලා පිටුපස. මේ ජීවිතේම අප කළේ ওই ටික නොවේද බලන්න. අනුන් ගේ පිටුපස හැංගීම. තව දේවල් වල පිටුපස ගිහිල්ලා අපි හැංගෙනවා. මහා භයානක කෙනෙක්ගෙන් බේරෙන්න වගේ. භයානක හොරෙක්, හතුරෙක්, මිනිමරුවෙක්, මංකොල්ලකාරයෙක්, එහෙම නැත්නම් සතෙක් දරුණු අපිව විනාශ කරන්න, කන්න, ඝාතනය කරන්න එනවනම් අපි ඉතින් ගිහිල්ලා හැංගගෙන ඉගෙන කරන්නේ මොකක් කරි පිටිපස්සේ, ගහක් පිටිපස්සේ, අල්මාරියක් ඇඳ යට. ඒ වගේ තමයි මේ ජීවිතේම අප කළේ මේ අපෙන් බේරෙන්න, තමන්ගෙන්ම බේරෙන්න කාගේ හරි ආවරණයකට රිංගනවා. ඒ මොහොතේට රැකවරණයක් දැනෙනවා. වැඩි වෙලාවකට නෙවෙයි. මෙන්න එතනදිත් ආයේ තමන්ව තමන්ට පේනවා. කොතන හැංගුණත්, මොන මුල්ලේ හැංගුණත් ටික වෙලාවකින් තමන්ව පේන්න පටන් ගන්න. ඉතින් ආයෙත් තැනකට දුවනවා. එතනත් එහෙමයි. ඉතින් ඔහොම දුවනවා. ජීවිතේම දුවන එක කරන්නේ. මේ හිතින් බේරෙන්න. තනිකම හරි භයානක දෙයක්. මැරෙන එක හොඳයි කියලා හිතෙනවා තනිවීමට වඩා. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් සිය දිවි නසා ගන්නේ. ඒ අත්තන් තීරණය කරනවා මේ තනිකමට වඩා, පාළුවට වඩා, හුදකලාවට වඩා මරණය සැපයි. එහෙම භයානක දෙයක් එක්කයි මේ අපි භාවනා කරන්න හිතත් එක්ක. ඒ නිසායි භාවනාව අමාරු. මෙයත් එක්ක වැඩ කරන එක ලේසි නෑ. එයා හා කියනවා. කරමු කියනවා. හැබැයි අපි පටන් ගන්න යනකොට එයා නෑ. භාවනාව හොඳයි, ලොකු ප්‍රයෝජන තියෙනවා. කොහොම හරි භාවනා කරන්න කියලා අපිට කිව්වේ කවුද? අපේ හිත. තව ඒ කියන්නේ නැති. හැබැයි කිව්වට අපිට හිතුන්නේ නැතිනම් අපි අද මෙතන නැහෙනේ. කවුරු කිව්වත් මුළු ලෝකෙම කිව්වත් භාවනාව හොඳයි කියා අපේ හිත අපට ඒ දේ නොකීවනම් මෙතන අද නැහැ. ඉතින් එහෙම හිතෙනකොට අපි ඒට විරුද්ධව හිතුව නැහැ, වැඩ තියෙනවා. රස්සාව තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා, යුතුකම් තියෙනවා, වෙන ගමන් බිමයි යන්න තියෙනවා. බොහෝ වැඩ. ඒ වැඩ ඇස්සේ කොහොමද මේ දවස් දෙක තුනක් භාවනා කරන්නේ? එහෙම කිව්වම හිත ඒට උත්තර දෙනවා නෑ, ඒව එච්චර වැදගත් නෑ. වැදගත් භාවනාව. ඒව දාලා යන්න. ඒ විදිහට හිතුණු නිසා තමයි මේ වැඩසටහනට ආවේ. අපෝ මෙතෙන්ට එක්කාවේ අපේ හිත. වෙන කවුරුවත් නොවේ, තමන්ගේ හිත. හැතැක්ම සිය ගානක් ඈත හිටිය ඔබව ඒ හැතැක්ම සිය ගානම ගෙවා මේ කඳුමුදුනට ඔසවගෙන ආවේ ඔබේම හිත. මගදිත් හිතෙන්න ඇති ආපහු යන්න. එතින්දිත් හිත කිව්ව නෑ මෙහෙම අවස්ථාවක් ආයෙ ලැබෙන්නේ නෑ, යන්න භාවනා කරන්න. ඒ වටිනෝ. එහෙම උනන්දු කර පොළඹවා උද්‍යෝගිමත් කර අපව මෙතෙන්ට එක්ක ඇවිත් මෙතන වාඩි කරවලා. දැන් මෙතන වාඩි කරවිවනේ අපි වෙයි හිත. ශරීරේ මෙතන වාඩි කරවලා ඒ හිත කොහෙද තියෙන්නේ දැන්? එයා මෙතන නෑ. එයා මෙතන ඉන්නවනම් භාවනාව හොඳට වෙනවනේ. හිත එකඟයි, ඒ පෑමේ ඉන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නෑ, දුවන්නේ නෑ. නමුත් එයා මෙතන නෑ, ශරීරය විතරයි. අර කිලෝමීටර් 100ක් විතර ඈත තිබ්බ ශරීරය මෙතෙන්ට ඇදගෙන ඇවිල්ලා හිත භාවනා කරන්න භාවනා කරන්න භාවනාව වටිනවා, හරි ප්‍රයෝජනයි. අද කරේ නැත්තම් දුක් වෙන්න වෙනවා, පසුතැවෙන්න වෙනවා. ඒ දාහක් දෙයි කියලා ඒ ශරීරය මේ කන්ද උඩට ඇදගෙන ඇවිත් මෙතන අමාරු ඉරියව්වක, නුහුරු ඉරියව්වක, දුෂ්කර ඉරියව්වක වාඩි කරවලා හිත අර කිලෝමීටර් 100ක් ඈතට ආපහු ගියා පුතන්ට. එයාගේ හැටි එහෙම තමයි. එයා මෙතන නෑ දැන්. බලන්න කොච්චර බොරුවක්ද හිත කරන්නේ. දැන් ශරීරය මෙතන දුක් විඳිනවා. හිත සැප විඳින්නෙත් නෑ, හිතත් දුක් විඳිනවා. නමුත් එයාට එක මතයක, එක අදහසක, එක තීරණයක ඉන්න බෑ හිතට. ඒ පුහුණුව නෑ. හොඳයි කියලා එයාම හිතන දෙයක් ඊළඟ මොහොතේ එයාම තීරණය කරනවා නරකයි කියලා. මේ තමා හිතේ ස්වභාවය, ව්‍යාජත්වය, වංක බව. දහමේ මේට වචනයක් දෙනවා චපලයි කියලා. පන්දනං චපලං චිත්තං. ගැහෙනවා හිත ඒ පැත්තට මේ පැත්තට. එක විදිහකට තියෙන්නේ හරියට දියෙන් ගොඩට ගත් මාළුවෙකුසේ. පණ තියෙන මාළුවෙක් දියෙන් ගොඩට ගත්තාම එක විදියට ඉන්න බෑනේ. එහාට ගහනවා, මෙහාට ගහනවා, හරි වේගෙන්. ඒ වගේ තමයි හිතත් එක මතයක, එක ස්ථාවරයක ඉන්නේ. ශනිකව වෙනස් වෙනවා, චපලයි. එයා විශ්වාස කරන්න බෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතන අනුන්ව විශ්වාස කරන්න බෑ. ඒ නෝවේ ප්‍රශ්නේ. තමන්ව විශ්වාස කරන්න බැරි කම. මේ සියලුම ප්‍රශ්නවලට මූලික හේතුව තමන් තමන්ට රැවටීම. අනුන්ට රැවටීම වෙනම කාරණයක්. ඒයින් ලොකු පාඩු වෙන්නේ අනුන්ට රැවටුණා කියලා. වෙනවනම් වෙන්නේ භෞතික පාඩු. ඔය රුපියල් සත්ත වලින් මනින්න පුළුවන් පාඩු තමයි බොහෝ විට අනුන්ට රැවටුණාම වෙන්නේ. තමන්ට රැවටීම නිසා විශාල ආධ්‍යාත්මික පාඩුවක් අපිට වෙනවා, වෙමින් පවතිනවා. මෙයාව විශ්වාස කරන්න බෑ හිත. ඒ වගේම මෙයා නැතුවත් බෑ. මෙයා විශ්වාස කළා වැඩ කරන්නත් බෑ. මෙයා නැතුවත් වැඩක් කරගන්න බෑ. දැන් එහෙම උගුලකට තමයි අප අහුවෙලා ඉන්නේ. අප කියන්නේ මේ භාවනා කරන අප කීප දෙනා නෙවෙයි, මේ සාංසාරික ආදිවාසීන් හැම දෙනාම. හිත නැතුවත් බෑ. එයා එක්ක වැඩ කරන්නත් බෑ. එයා නැතුව වැඩක් කරන්නත් බෑ. එයා එක්ක වැඩක් කරන්නත් බෑ. මේක උගුලක්. හිතේ තියෙන මේ චපලත්වය, ව්‍යාජත්වය සහ වංක බව තේරුම් ගන්න ලේසි නෑ. හැබැයි තේරුම් ගත් ඇත්තන් හිටියා. ඒ ඇත්තන් කලේ මේ හිත මෙයා වංකයිනේ, බොරුවන්නේ කරන්නේ, රවට්ටනවනේ. ඒ නිසා එයාව මට්ටු කරා. දැන් කවුරු හරි බොරු කියනවනම්, රවට්ටනවනම් දඬුවම් දීමනේ කරන්නේ යාට. පෞද්ගලිකවත් එහෙමයි, ලෝකේ විදිහට නීතියනොත් එහෙමනේ. එතකොට ඒ දේම තමන්ගේ හිතට කරා. දෙයට තමා යෝග කියලා කියන්නේ. යෝග ඒ යෝගී වරු කලේයයි තමන්ගේ හිත මට්ටු කළා. ඒ හිත ගැන බලනකොට ඒ මට්ටු කරන්න ඕනකම එන්න පුළුවන්. බොහෝ විට එනවා හිත දිහා බලන් ඉන්නකොට ඉන්නකොට මෙතන තියෙන ව්‍යාජත්වයේ පේන්න පේන්න, මෙයා කරන බොරුව පේන්න පේන්න තරහ එනවා. තරහේම සාමාන්‍ය දෙයක්. හිතත් එක්ක තරහ එනවා. එතකොට ඒ තරහ නිසා හිතට දඬුවම් දෙන්න පටන් ගත්තා. ඒ දඬුවම් දීමට තමයි යෝග කියලා කියන්නේ. යෝග වලින් කරන්නේ හිතට දඬුවම් දෙනවා. හිත මට්ටු කරන. කැත්තට පොල්ල වගේ ඉන්නවා. ඒට තමයි අත්ත කියලා මතානු යෝගී කීවේ. එයා කියන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද හොයාගන්න ලේසි නෑනේ හිත කියන එයා. ඇත්ත වගේ පෙන්නලා බොරුවක් කියනවා. ලස්සනට යමක් කියලා අවලස්සන දෙයක් කරනවා. කොහොමද තේරුම් ගන්න බෑ සිටිවිලි. එම නිසා එයාව සම්පූර්ණයෙන්ම අවිශ්වාස කරන්න පටන් ගත්තා. ඒ යෝගවලදී, අත්ත කියලා මතාන යෝගයේදී කියන කිසි දෙයක් ඇහුවේ නෑ. හිත කියන්නේ මොකද්ද ඇහුවේ නෑ. එහෙම හිත කියන දේ නොසලකා හැරීම, ගණන් නොගැනීම සහ ඒට විරුද්ධ දේ කිරීම වෙනම දර්ශනයක්. ඒ ලේසි නෑ. හිතට එරෙහිව යනවා කියන එක ලේසි නෑ. හැබැයි ඒ පුළුවන් දෙයක්. එහෙම කළා කළා ඇත්තන්ට තමයි යෝගීවරු ඍෂිවරු කියා කීවේ. බුදුදහම ඒට වෙනස් පාරක් තමයි පෙන්වුවේ. බුදුදහම ඊට වඩා ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ දිහා බැලුවා. මෙයා ඇත්ත, මෙයා බුරුකාරයෙක්. හැබැයි මෙයා නැතුව බෑ. විඥානය නැතුව, මනින්ද්‍රිය නැතුව, සිතීමේ හැකියාව නැතුව කිසි දෙයක් කරන්න බෑ. තේරුම් ගන්න බෑ, අවබෝධ කරගන්න බෑ, වටහා ගන්න බෑ, මොනවත් කරන්න බෑ. එම නිසා මේ බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගය නැතිනම් මේ භාවනා මාර්ගය වෙනම පාරක්. ඒට මැදුම් පිළිවෙත කියා කියනවා. සිතට වහල් වීමයි සිත මට්ටු කිරීමයි කියන අන්ත දෙකට නොයන නිසා මේ බෞද්ධ ප්‍රතිපදාවට මැදුම් පිළිවෙත කියනවා. සිතට වහල් වීමකුත් නැහැ, සිතට දඬුවම් දීමකුත් නැහැ. මේ දෙකම අන්ත දෙකක්. හිත කියන කියන දේ කිරීම ඒකාන්තයක්. එනේන සිතිවිල්ලට රැවටි ඒ සිතිවිල්ලට අනුව නැටීම ඒකාන්තයක්. සිතිවිලි අපිට ඕන විදිහට පාලනය කිරීම තව අන්තයක්. ඒතකොට මේ අන්ත දෙකට නොයා විමුක්ති මාර්ගය අන්න බුදුරජාණන් වහන්සේ අනාවරණය කළා. අනාවරණය කොට දේශනා කළා. ඒ අපූර්වම මාර්ගයක්. මීට කලින් කවුරුවත් අහලා තිබුණේ නැහැ පෙර. පොතක තිබුණෙත් නැහැ. පොත්වල තිබුණේ අර පාරවල් දෙක. ඉතේ පාර තියෙන පාරවල් දෙක. ඒවා තමයි ලෝකෙ මිනිස්සු ගියපු පාරවල්. ඒතර මේ පාර බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීමක්. එම නිසා උන්වහන්සේ දේශනා කරනවා පුබ්බේ අනනුස්සු තේසු ධම්මේසු. පෙර අහන්ට නොලැබුණු, පෙර නොතිබුණු, දක්නට නොතිබුණු, නොලැබුණු පාරක්. මොකද්ද මේ තුන්වෙනි මාර්ගය? තෙවන මාර්ගය. එක දෙක පැහැදිලිනේ. මොකද්ද එතකොට මේ අලුත් පාර? හිතට ගැති වෙන්නෙත් නැතුව, හිත මට්ටු කරන්න යන්නෙත් නැතිව මොකද කරන්න පුළුවන්? මෙයාගෙන් ඈත්වීම, පරතරයක් හදා ගැනීම. සිතයි තමනුයි, සිතිවිලි තමනුයි අතර පරතරයක් ගොඩනගා ගැනීම. කිට්ටුනහමනේ ප්‍රශ්නේ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයකට කිට්ටු වෙන්න ප්‍රශ්න එනවා. ඈත් වෙන්න. තමන්ගෙන් ඈත් වෙන්න. ඕනෑමට වඩා තමන්ට කිට්ටු වෙන්න එපා. වෙනම වේදිකාවක් හැදුවා. වෙනමම වේදිකාවක්. ඒ වේදිකාවේ සිට මෙයා දිහා බලන්න පුළුවන්. දෙයකට නැටු නාඩගම, මෙයත් එක්ක එකතු වෙලා එකට නැටු නාඩගම දිහා දැන් හුදු ප්‍රේක්ෂකයෙකුසේ බලාගෙන ඉන්නවා. දෙයත් එක්ක එකම ස්ටේජ් එකේ නෙවෙයි ඉන්නේ, එකම වේදිකාවේ නෙවෙයි ඉන්නේ. අපි යනවා වෙනම තැනකට, ප්‍රේක්ෂකාගාරයට. ගිහිල්ලා බලාගෙන ඉන්නවා මෙයාගේ නාඩගම් දිහා. මෙයා මොනවද හිතන්නේ, මොනවද සැලසුම් කරන්නේ, මොනවද ගන්න තීරණ, කොහෙද යන්නේ. අත්වල බැඳගෙන ජෝඩු දාගෙන තමයි මෙතෙක් කල් සසර ආවේ. දැන් දික්කසාද වෙනවා. තරහෙන් නොවේ. දැන් ටිකක් ඈත් වෙනවා. ඈත් වෙන්න මෙයාව හොඳට පේනවා. මෙතන වැදගත් මනෝවිද්‍යාත්මක මූලධර්මයක් තිබෙනවා. හිතට හැම විටම සහකරුවෙකු අවශ්‍යයි. සහකාරියක් අවශ්‍යයි හිතට. පාර්ට්නර් කෙනෙක්. අපේ මෝඩකම නිසා අපි හැමදෑම සිතිවිලිවල සහකරුවා සහකාරී වුණා. එනේන සිතවිල්ලේ සහකරුවවෝ සහකාරිය වුණා. ඒ සිතවිලිත් එක්ක ජෝඩු දාගෙන අපි දිව්වා, ඇවිද්දා, රවුම් ගැහුවා, රස්තිය අදු ගැහුවා. සිතවිලි වලට තනියම දුවන්න බෑ. සිතවිල්ලක් කියන්නේ හරියට ඒකපාද ජීවියෙක් වගේ එක කකුලයි තියෙන්නේ. ඒ තනි කකුලෙන් යන්න බෑ සිතවිලි වලට වැඩි දුරක්. ඔය අඩියක් දෙකක් පනින්න පුළුවන්. ඉන්පස්සේ වැටෙනවා. ඉතින් ඒ කිහිලි කරුව උනේ අපි. ඒ අබ්බගත සිතවිලි වලට කිහිලි කරුවේ කිහිලි කරුවක් වෙලා අපි සිතවිලි වලට ඉඩ දුන්නා. ඒ අයට ඕන ඕන තැන් වලට අපිව ඇදගෙන යන්න. මේ යන ගමන් අපි හිතනවා මේ සිතවිලි හරි බලවත් නේ, අපිව ඇදගෙන යනවනේ. හිත දුවනවනේ, අපිට ඕන එක තැනක ඉන්න මෙයා දුවනවනේ අපිවත් එක්ක. එයාගේ කිසි බලයක් නැහැ. කිසිම බලයක් නැහැ. එයා අබ්බගතයි. සිතවිල්ලක් හුදකලා කරලා බලන්න. තනි කරලා බලන්න සිතවිල්ල. එකතු නොවී ඉන්න සිතවිලිත් එක්ක පැත්තකට වෙලා. එතනින් ඉවරයි. ඒ සිතවිල්ලට අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. සිතවිලි වල නැහැ ස්වයංක්‍රීය ශක්තිය. ඒ කියන්නේ තමන්ම පණ ගන්නවල ගමනක් යන්න පුළුවන් හැකියාව සිතවිලි වලට නැහැ. මේවා හැම විටම තල්ලු කරන් යන්න ඕනේ. ඉතින් මේ අපි මේනේන සිතවිල්ල තල්ලු කරගෙන යනවා. මේ සිතවිල්ල වාඩි වෙලා එරිය දුරවස්නේ. එයා එහාට හරවනවා, මෙහාට හරවනවා. එයාට ඕනේ තැනට අපි සිතවිල්ල තල්ලු කරගෙන අරන් යනවා. අපිට ඕනේ තැනට නෙවෙයි. ගිහිල්ලා යකෝ හැරි නවත්තනවා. ඉතින් අපිට යන්න ඔයා යුතු තැනක අපි අතරමං වෙනවා. හැම විටම ඒ නෙවුනේ සිතවිලිත් එක්ක රවුම් ගැසීම නිසා මොකද වුනේ? අපිට යායිතුව නොතිබුණු තැන්වල, අපිට හිතන්නවත් ඕනේ නැති තැන්වලට ගිහිල්ලා අපි හිතලා ඒ තැන්වල අතරමං වුණා, වල්මත් වුණා. ඕනේ නැති හැඟීම් ඇති වුණා, ආවේග ඇති වුණා, ප්‍රශ්න ඇති වුණා. අපව වෙන්නේ කොහොමද දන්නේ? කර කර හිටියේ දේ මතක නැහැ, කියවමින් සිටියේ පොත මතක නැහැ, දැන මතක නැහැ, වාක්‍ය මතක නැහැ. ඒ කිසි දෙයක් මතක නැහැ. අපි වෙන තැනකට එක්ක ගියා. හැම විටම වෙන්නේ අය අපි මෙතන ඉන්නවා, වැඩක් කරනවා, සිතවිල්ලක් ඇවිල්ලා අපිට කියන පොඩි තල්ලුවක් දාන්න. දැන් අපි තාසාවෙන් මෙයාව තල්ලු කරා. තල්ලු කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන එයා යනවා යනවා යනවා. අපිවත් ඇදගෙන ඉතින් අපි ඇලවිලා ඉන්නේ මේ සිතවිලි කියන වාහනවල. අපි විහිං ඇලවිලා ඉන්නේ. මේ සිතවිලි වල ඇති මේ ග්ලූ එකක් නෑ. අපි විහිං ඇලවෙනවා කියන්නේ. ඒක ඕනෙ වෙලාවක අපිට අද්දෙක් ගන්න පුළුවන්. අතාරින්න පුළුවන්. අපි අතාරින්නේ නෑ. පුළුවන් තරම් තල්ලු කරනවා. ඒ තල්ලු කරන් 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 ගිහිල්ලා කොහරි තැනක හිර වෙනවා. ඉර වුණාම අපිම දන්නේ මේ වලට වැටුනේ කොහොමද, මේ ප්‍රපාතයට වැටුනේ කොහොමද, මේ කනස්සල් ඇති වුනේ කොහොමද, මේ තරහ ආවේ කොහොමද, දුක ආවේ කොහොමද, ඇයි මේ අඬන්නේ? අපිටම හිතාගන්න බැ. අපිම මේ සිතවිල්ලක් පිටිපස්සේ ගිහිල්ලා ප්‍රපාතයකට වැටේ. ඒ වෙනුවට මේ භාවනාව, මේ සතිපට්ඨාන භාවනාව, මේ සිහි කල්පනාව පිළිබඳ භාවනාව අපට කියනවා සිතිවිලි ආවාවේ ඒව මට්ටු කරන්න යන්න එපා, පාලනය කරන්න අවශ්‍ය නැහැ, සිතිවිලි වලට දඬුවම් දෙන්න එපා, වැඩක් නැහැ. සිතිවිලි වලට දඬුවම් දෙන්න ගිහිල්ලා දඬුවම් විඳින්නේ තමන්මයි. සිතිවිලි නොවේ, අපිමයි දඬුවම් විඳින්නේ. එම නිසා ඒ මෝඩ වැඩේ අත්හරින්න. අත්හැරලා සිතිවිලි වලට එන්න අරින්න සහකරුවෙක් නොවි කිසිම සිතිවිල්ලක සහකාරියක් නොවි අමාරුයි මොකද මේ සසර පුරාම අනාදිමත් කාලයක් තිස්සේ හුරු පුරුදු වී තිබුණේ සහකාරකාරයෙක් සහකාරියක් වෙන්න කාගේ හරි තේනේන සිතිවිල්ලේ පාට්නර් කෙනෙක් වුණා දැන් එහෙම නොවි ඉන්න අමාරුයි මදිකමක් අඩුවක් වගේ නොහිතා ඉන්න එක අඩුවක් වගේ මොනවා හරි දෙයක් ගැන කල්පනා නොකර සිටීම මහා හිස් බවක් වගේ ඒ හිස් බව වහගන්න අපි කරන්නේ මොනවා හරි ගැන හිතේ ඉන්නකොට කාලය යනවා දැනෙන්නේ පාළුවකුත් නැහැ අමාරුවකුත් නැහැ කරපු වැඩකුත් නැහැ අන්තිමට බලනකොට ලැබුණු ප්‍රතිඵලයකුත් නැහැ මොනවද කරලා තියෙන්නේ හිතලා තියෙනවා එච්චරයි ජීවිතේ වැඩිපුරම අපි කරලා තියෙන්නේ සිතීම විද්‍යාඥයන් කියනවා ජීවිතේ මිනිස්සෙක් වැඩියෙන්ම කරන්නේ නිදා ගැනීම කියලා ඒ විද්‍යාව එහෙම කියනකොට මේ පැත්ත ඉඳලා අපිට කියන්න පුළුවන් නෑ මිනිස්සෙක් වැඩියෙන්ම කරන්නේ කල්පනා කිරීම. නිදාගන්නේ ටිකයි. ඒ නිදාගන්න වෙලාවෙත් කල්පනා කරනවා. එතනදිත් නිදාගන්නේ නෑනේ කවුද නිදාගන්නේ? නිදාගන්නේ කියලා හිතලා ඇඳට ගියාට ඉන්පස්සේ කරන්නේ කල්පනා කරන එක. කල්පනා කරමින් ඉන්නවා නිදාගන්නත් බැහැ. එහෙම ලොකු කල්පනාවක ඉන්නකොට නිින්දයක් නෑනේ. කල්පනාව හරි බරපතලයි හිතට ඕනේ නිදාගන්න හිතට ඕනේ කල්පනා කර කර ඉන්න නමුත් ශරීරයට නිදාගන්න ඕනේ ඉතින් මේ දෙන්න අතර තරගයක් සටනක් දැන් නිින්දෙදි නිදාගන්න ගියාම මුලින් හිත දිනනවා මේ ශරීරයට මහ දුකක් එයාට නිදිමතේ ඉඳගෙන දැන් මෙයාගේ කල්පනාවට ඉඩ දෙන්න වෙනවා මේ ගිහිල්ලා හිත පරදිනවා ඒක තැනකදී ශරීරේ දිනනවා නිින්දට යන්නේ ඒ නිසා ශරීරේ පැරදුනොත් එළි වෙනකල් ඇහැරගෙන ඉන්න වෙන්නේ එහෙම අවස්ථා ඇති ඒ මහා බැරෑරුම් කියන ප්‍රශ්න සිතිවිලි ඔළුවට දාගත්තාම එළි වෙනකල් ඉඳ යන්නේ එයින් ශරීරේ කොයි මොහොතක හරි බලවත් වුණාම නිින්ද යනවා. හැබැයි නිින්ද ගියත් හිත සම්පූර්ණයෙන් පරිදුන්නේ නැහනේ. දැන් එයා අර නිින්ද ඇතුළෙත් හිතනවා. තේසා නිින්දත් වෙහෙස කරයි. නිින්ද විවේකී නැහැ එහෙම නිින්ද. බාගෙට නිදි. හැබැයි හිත වැඩ කරනවා. හිතනවා. නිසා උදේට ඇහැරෙන්නේ හරි වෙහෙසකින්. හරිම මහන්සියකින් ඇහැරෙන්නේ. එතන ඉඳලා තායි පටන් ගන්නවා. අර නවත්තපු තැන ඉඳලා ආයෙ හිතනවා. ඉතින් එම නිසා මේ මිනිස්සේ ජීවිතේ වැඩියෙන්ම කරලා තියෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඇත්තම උත්තරේ අවංකම උත්තරේ තමයි කල්පනා කිරීම. කෑම කන ගමනුත් කරන්නේ කල්පනා කරන එක. වාහනේ පදවන ගමනුත් කල්පනා කරන එක. දත් මදින ගමනුත් කල්පනා කරනවා. කොයි වෙලාවෙද කල්පනා නොකර ඉන්නේ? එහෙන වෙලාවක් හොයාගන්න පුළුවන්ද මෙන්න මේ වෙලාවේ නම් ඒ කරන දේ ගැන අවධානයෙන් හිටියා වෙන කල්පනා නැහැ. එහෙම කියන්න පුළුවන්ද? දැන් මේ තමා පුරුද්ද. සාංසාරික පුරුද්ද භව පුරුද්ද සිතිවිලි වල සහකරුවන් වීමේ පුරුද්ද සහකරුවන් වෙලා සිතිවිලිත් එක්ක ගහගන්න තේනේ වෙන්නේ සහකරුවෙකු නොවි කවුරුවත් එක්ක ගහගන්න බැනගන්න බෑනේ එක පැත්තකින් සිටිවිලි වල පාර්ට්නර්ස්ලා අනිත් පැත්තෙන් ෆයිටර්ස්ලා මේ දෙකම එකට යන්නේ. එක පැත්තකින් බැන ගන්නවා ගහ ගන්නවා අනිත් පැත්තෙන් අත්වල බැඳගෙන ඉන්න. එක අතකින් අල්ලගෙන අනිත් අතින් ගන්නවා. මේ දෙකම අතරින්න ඒ තමා භවනාව. මේ දෙකම අතරින් ගහ ගැනීමයි බදා ගැනීමයි දෙකම අතරින්. සිතිවිලි තනි කරන්න. ඒවා තනි කොහොම? ඒවා අබ්බගතයි. ඒවා තල්ලු ස්ටාර්ට්. අපි තල්ලු කරොත් පමණයි ඒවා ස්ටාර්ට් වෙලා යන්නේ. ඉතින් තල්ලු නොකර ඉන්න. සිතිවිලි වලට කිහිලි කරුවෙක් වෙන්න එපා. උදේට ඒවා ආපු තැනම වැටෙනවා. එතනම හිට ගන්නවා, එතනම වැටෙනවා. හිට ගන්නවා, වැටෙනවා. හිට ගන්නවා, වැටෙනවා. සිතිවිලි එනවා, යනවා. උපදිනවා, මැරෙනවා. මතු වෙනවා, අතුරුදහන් වෙනවා. ප්‍රශ්නයක් නැහැ. මේ භාවනාව හරීම සාමකාමී. ගහ ගැනීමක් නැහැ, පාලනය කිරීමක් නැහැ, මට්ටු කිරීමක් නැහැ, දඬුවම් දීමක් නැහැ, ශාප කිරීමක් නැහැ, කිසි දෙයක් නැහැ. හරීම සාමකාමී. හිංසා කිරීමකුත් නැහැ. සිතිවිලි වලටවත් තමන්ට හිංසා කරගන්නේ අත්තකිල මතාන යෝගය කියන්නේ තමන්ට හිංසා කර ගැනීම. මෙතන ඒ කිසිවක් නැහැ. හරීම අවිහිංසාවාදී. මොනවා හිතුණත් ප්‍රශ්නයක් නැහැ. මොනවා හිතුණත් ප්‍රශ්නයක් නැහැ. හිතෙනවා නම් හිතෙන බව දන්නවා. හිතෙන්නේ නැත්නම් හිතෙන්නේ නැති බව දන්නවා. හුස්ම එනවා නම් එන බව දන්නවා. යනවා නම් යන බව දන්නවා. එන යන බව දැනෙන්නේ නැත්නම් දැනෙන්නේ නැති බව දන්නවා. ඒ කොතනත් එකම භවනාව. සිතවිලි තියෙනවා නම් තියෙන බව නැත්තන් නැහැ. තිබුණත් එකයි නැතත් එකයි. මේ භාවනා කරන්නේ සිතවිලි නැති කරන්න නොවේයි, මෝඩකම නැති කරගන්න. මේ දෙක දෙක. මෝඩකම තියාගෙන අපි සිතවිලි නැති කරන්න බලමු. ඒ තමයි අමුමාමු මෝඩකම. ඊට වැඩිය ලොකු මෝඩකමක් නැහැ. මෝඩකම අපි ළඟ තියාගෙන අපි බලනවා කොහෙවත් තියෙන සිතවිලි නැති කරන්න. ඉතින් භවනාවට අපි දෙන අර්ථකථනය තමයි සිතිවිලි නැති කිරීම. මෝඩකම නැති කිරීම නොවේ, සිතිවිලි නැති කිරීම. මේ සිතිවිල්ලක් ආවෙ නැත්නම් හරි සතුටුයි. ආ දැන් භවනාව හරි. ඒ සතුටු වෙන්නේ අර මෝඩකම. ප්‍රඥාවට ප්‍රශ්නයක් නැහැ සිතිවිල්ලක් ආවත් නැවත්. ආවත් එකයි නාවත් එකයි. බදාගන්නෙත් නෑ, ගහගන්නෙත් නෑ. ඒ තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ ඇත්තට මේ සිහිය නිසා එනවා උපේක්ෂාවට. ඒ උපේක්ෂාව හරීම ශාන්තයි ප්‍රණීතයි. එබඳු ශාන්ත වූ ප්‍රණීත වූ තැනකට මේ සිහි කල්පනාව අපිව එක්ක යනවා. එහෙම තැනකට එමින් නැති ශාන්ත වූ ප්‍රණීත වූ භාවනාව රසවත්. භාවනාවේ රසය අත්දැකේ නැත්නම් දහවල් ආහාරයේ රසය විඳින්න. තෙරුවන් සරණයි.